නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස වාසනාවන්ත කාරුණික පුණ්‍යවත්නි අපි මේ මොහොතේදී ඊයේ වගේම දන් පෙන් පිළිගන්නෝ හැම දිනාටමත් සියලු ලෝක සත්වයන්ටත් මොහොත කරන මුත්මෙත් සිත් වඩලා අප විසින් කළ යුතු යුතුකම ඉතු කරා වෙන්නට ඒ වගේම උදාර පුණ්‍ය කර්මයක් සිදු කරගත්ා වගේම ධර්මයේ ශ්‍රවණය කිරීම සඳහා අවශ්‍ය කරන මානසික පසුබිම නැවත වතාවක් සකසා ගන්නටත් සමග අපිටික වෙලාවක් මෙත් වඩන්නට සූදානම් වෙමි. සියලු ලෝක සත්‍යයන් අරමුණු කරගෙන මේ විදිහින් මෙත් වඩමු. මම වෛර නැති Thank you. සත්වත් සියල්ලෝ වෛරණතු වාසනාවන්ත කාරුණික පින්වත්නි, දහවල් කාලයේදී පංචස්කන්ධයේ පංච උපාදානස්කන්ධයේ පිළිබඳව යම් සල්ප හැඳිනීමක් ඇති කරගත්තා. ඒ පිළිබඳව පැහැදිලි කළ කරුණු සල්පය මූලික කරගෙන ස්කන්ධ මොනවාද, උපාදානස්කන්ධ කොතනද කියලා අපි යම් වැටහීමක් හොඳට ලැබුවා. බුදුරජාණන් වහන්සේ දුක හැටියට හැඳුන්වුවේ සංකිට්ඨේන පංචපාදානස්කන්ධා දුක්ඛා. පංච උපාදානස්කන්ධයයි දුක කියලා පැහැදිලිව දේශනා කළේ. සාදෙන් අපි හඳුනගත්ත යම් තරමකින් උපාදානය කියන්නේ කුමක්ද කියලා. රූපේ මොකක්ද, රූපෝපාදානය කියන්නේ මොකක්ද, වේදනාව කිවඳුද, වේදනා උපාදානස්කන්ධය කියලා. ඒ විදිහෙන් සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ උපාදානස්කන්ධ පිළිබඳව යම් හැඳිනීමක් ඇති කරගත්තා. මෙන්න මේ දැනුමත් දිගින් දිගටම වමනා කරනවා මාර්ගයේ වඩන්න බැස ගන්න කෙනෙකුට. අපිට හැම මොහොතකම හමු වෙන අරමුණ උපාදානස්කන්ධ වෙන්න නොදී, උපාදානස්කන්ධයක් හට ගන්න නොදී, උපාදානස්කන්ධයක් වුණත් උපාදාන වුණත් හටගත්ත උපාදානය වහා අත්හරින්න බිඳ දමන්න මාර්ගයේ ප්‍රතිපදාව වඩනකොට මේ පිළිබඳවයි අපි හුඟක්ම දැනුවත් වෙලා ඉන්න ඕනේ. අපි ඒ ටික නැවත වතාවක් කතා කළ තැනින් තවත් ස්වල්පයක් පැහැදිලි කරගෙන විස්තර කරගෙන වැඩිය යුතු අනුගමනය කළ යුතු වැඩපිළිවෙල කුමක්ද කියලා යම් පැහැදිලි කරගැනීමක් කරගන්න. දැන් වැඩපිළිවෙල සඳහා තිබෙන්නට ඕන කරන නුවණ පිළිබඳව, සතර දැනුම පිළිබඳව අපි මතක් කළා. දුක්ඛාරී ලක්ෂණය දුණු තැන, ඒ ආරී ලක්ෂණය නොදකින තැන සමුදය හටගන්න හැටි, නිරෝධය මාර්ගය බැසී යන හැටි දැනගත්තා. යථාර්ථයේ සැබෑ ලක්ෂණය මෙනෙහි වෙනකොට සමුදය දුර වෙලා නිරෝධේ සාප්ත වෙන මාර්ගයේ වැඩෙන හැටි වැළුවා. දැන් ඊළඟට රූපාදී ස්කන්ධ ටික පිළිබඳව දැනගත්තා. තවදුරටත් අපට දැන් භාවිතා කරන්න වෙන්නේ මේ වැඩ පිළිවෙලමයි. මොකද අපි රූපය මේ විදිහේ ධාතුව උපාදාය රූප කියලා හඳුනගත්තට, වේදනාව සංඥා සංඛාර විඥාන මේ රූපාදී ස්කන්ධ අනිත්‍ය බවට අනාත්ම බවට හඳුනගත්තත්, තාමත් අපිට හැම වෙන අරමුණෙහි මුලා වෙන බව එහෙමමයි. ආත්ම කොට ගැනීම නතරුනේ නැහැ, නතර වෙන්නේ නැහැ. එහෙමනම් දැන් අපි හොයන්න වෙනවා ඒ අරමුණේ මුලා වෙන්නේ කොතනද, මේ ස්කන්ධ උපාදාන වෙන්නේ කොහොමද කියලා, කොතනද කියලා. දැන් අපි කවුරුත්ම එහෙමම මගේ ආත්මය කියලා කිය කී ඉන්නේ නැහැ. රූපේ මම මගේ ආත්මය කියලා කිය කී හිත හිත ඉන්න බවක් නැහැ. විඥාණය මම මගේ ආත්මය කියලා කියන හිතන බවක් නැහැ. ස්පර්ශය, වේදනාව, සංඥාව, සංඛාරය මම මගේ ආත්මය කියලා කියන බවක් හෝ හිතන බවක්ද නැහැ. එහෙත් මේ සියල්ල උපාදාන වෙන්නේ කොතනින්ද කොහොමද? දැන් තේරෙනවා මේ ටික උපාදානීය තියෙන භයානකකම. තේරුණාට දැන් නිදෙන්න විදිහක් නැහැ. දැනගත්තත් තාම අරමුණ ලැබෙනකොටම සුභ වශයෙන්, ආත්ම වශයෙන් සැප හැටියටම, නිත්‍ය හැටියටම පෙනෙන ස්වභාවය එහෙමමයි. සතර විපල්යාසියෝමයි මතුවෙන්නේ. අනිත්‍ය, දුක්ඛනාත්ම, අසුභ ලක්ෂණ පහළ වෙන්නේ නැහැ. නිරතුරුව මේළඹ සිටින්නේ විපල්යාස. එහෙමනම් දැන් උත්සාහයෙන්, වීරයෙන්, සිහියෙන්, නුවණින් විපල්යාස දුරු කිරීම සඳහා ස්කන්ධයන් ටික වෙනුවෙන් වශයෙන් විමසන බව ප්‍රතිපදාවේ එක කොටසක් වෙනවා. නිවන් දකින මාර්ගයේ අවස්ථා දෙකක් තියෙනවා. පළවෙනි එක పూర్ව ප්‍රතිපදාව. ඒකට කියනවා ආදි බ්‍රහ්මචර්යාව කියලා. දෙවෙනි අවස්ථාව ප්‍රතිපදාව හේවත් බ්‍රහ්මචර්යාව කියලා කියනවා. ප්‍රතිපදාව හේවත් බ්‍රහ්මචර්යාව කියනකොට මාර්ගස්ථයි, මාර්ගයට ඇවිල්ලා. දර්ශනයෙන් යුක්තයි, දිට්ඨි සම්පන්නයි, ධර්මයට පැමිණි කෙනෙක්, නොසෙල්වෙන ප්‍රසාදය ඇති කරගත්ත කෙනෙක්, යෝනිසෝ මනසිකාරය ආශ්‍රවක්ෂය කරන යෝනිසෝ මනසිකාරය උපාය ඥානය හඳුනගත්ත කෙනෙක්, මාර්ගය උපදවා ගත්ත කෙනෙක්. එතනින් එහා පැත්ත තියෙන పూర్ව ප්‍රතිපදාව හේවත් ආදි බ්‍රහ්මචර්යාව කියලා කියන්නේ මාර්ගයේ උපදවා ගැනීම සඳහා. ආර්ය අෂ්ටාංගික මාර්ගය, ලෝකෝත්තර මාර්ගයේ උපදවා ගැනීම සඳහා තියෙන పూర్ව වැඩපිළිවෙල. නිකම්ම මාර්ගයේ උපදිනවා නෙමෙයිනේ. මාර්ගයේ උපදින්න වැඩපිළිවෙලක් තියෙනවා. අපි කල්පනා කළොත් මේ ආසන්නයෙන් අධිවේගී මාවතක් තියෙනවා. අපි ඉන්නේ මෙතන. අධිවේගී මාවතට පිවිසෙන්න නම් අපිට මෙතන ඉඳලා මාවතක් තියෙන්න ඕන. ඒ අධිවේගී මාවතට පිවිසෙන්න අධිවේගී මාවත මෙහෙට දික් කරන්න බෑ. මෙතන ඉඳලා යන්න එතනට වැටෙන වෙනම පාරක් ඕන. පිවිසුම් මාවත. ඒ පිවිසුම් මාවතේ ඉදිරියට ගියොත් අන්න අර ප්‍රධාන මාවතට වැටෙනවා. අධිවේගී මාවතට වැටෙනවා. හිතන්න දැන් අධිවේගී මාවත කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා, ලෝකෝත්තර මාර්ගය කියලා. දැන් අපි ලෝකෝත්තර මාර්ගයේ නොවේයි වෙන්න පුළුවන් ඉන්නේ. දැන් අපිට ලෝකෝත්තර මාර්ගයට යන්න මෙතන ඉඳලා යන්න පාරක් ඕන. ඒ වැඩ පිළිවෙල තමයි ආදි බ්‍රහ්මචර්යාව හෙවත් పూర్ව ප්‍රතිපදාව කියලා කියන්නේ. දැන් අපි මෙතෙක් කතා කළ බොහෝ දේ අයිති වෙන්නේ මේ పూర్ව ප්‍රතිපදාවට. పూర్ව ප්‍රතිපදාවට ස්කන්ධයන් පිළිබඳව වෙන වෙනම විමසලා බලනවා. ලක්ෂණයි සුභයි සැපයි කියලා පෙනෙන රූපයක් හමු වුණාම ඒ රූපේ යථාර්ථය හොයලා බලනවා. සුබද අසුබද කියලා, ලස්සනද අවලස්සනද කියලා, සැපද දුකද කියලා. එහෙම බලනකොට අපිට හම්බ වෙනවා රූපය කියලා කියන්නේ සත්ව පුද්ගල වශයෙන් ආත්ම වශයෙන් ගත නොහැකි අසුභ වූ, අසාර වූ, දුගද වූ, පිළිකුල් වූ, හිස් වූ, තුච්ච වූ දෙයක්ම බව. ඒ රූපයේද ආහාරයේ නැමැති හේතුව නිසා හට ගන්න බව, ආහාර නැතිනම් රූපේ නොපවතිනා බව දකිනවා. එතකොට රූපේ මම නොවන බව, මගේ නොවන බව, මගේ ආත්මය නොවන බව, මගේ ආත්මය නිසා රූපේ පවතින්නේ නැහැ කියලා දන්නවා. ආත්මය නිසා රූපේ පවතිනවා නෙවෙයි, ආහාරය නිසායි රූපේ පවතින්නේ කියලා දන්නවා. වේදනාවක් හටගත්තහමත් අපි බලනවා වේදනාව මෙන්න මේ ස්පර්ශයෙන්. ස්පර්ශයෙන් හටගන්න වේදනාව ස්පර්ශයෙන් නිරුද්ධ වෙනකොට ඒ වේදනාව නැති වෙනවා. මේ විදිහින් ස්කන්ධයන් පිළිබඳව වෙන වෙනම විමසා බලමින් ස්කන්ධ සත්ව පුද්ගල ආත්ම වශයෙන් මම වගේ මගේ ආත්මය කියලා ගත නොහැකි බවම හඳුනා ගන්නවා. දැන් අපි අර ඉස්සෙල්ලා ස්කන්ධ ටික පිළිබඳව විමසීමක් කළේ. ඒ වගේ තවදුරටත් ඒ ටික කරන්න ඕන දිගින් දිගටම. කලහම අපට ලැබෙනවා යම් වෙලාවක උත්තරයක්. එහෙනම් රූපයක් නේතං මම නේසෝ අමස්මින නේසෝ අත්තාති. අතීතානාගතං පච්චුප්පන්නං අජ්ජත්තං වා බහිද්ධාවා ඕලාරිකං වා සුකුමං වා හීනං වා පනීතං වා යන්දූරේ සම්තිකේවා. සබ්බං රූපං නේතං මම නේසෝ අමස්මින නේසෝ අත්තාති. මේ සියලු රූපම මගේ මගේ ආත්මය වශයෙන් ගත නොහැකි දේවල්. ඒ වගේම සබ්බං වේදනා සියලු වේදනා වූ අතීතානාගතං පච්චුප්පන්නං අජ්ජත්තං බහිද්ධාවා ඕලාරිකං වා සුකුමං වා හීනං වා පනීතං වා යන්දුරේ සම්තිකේ වා සබ්බං වේදනා නේතං මම නේසෝ අමස්මින නේසෝ. මම වශයෙන් මගේ කියලා ගත නොහැකි සත්ව පුද්ගල භාවයෙන් ගත නොහැකි. හැඳිනීමක් තියෙනවා, හැඳිනීමත් ස්පර්ශය නිසා. රූප හඳුනනකොට ශබ්ද ගන්ධ රස පහස හඳුනනේවනේ, ඒවන් මෙරිලා. රූප හඳුනන බව මෙරිලමයි, ශබ්ද හඳුනන බව ඇති වෙන්නේ. ඉතින් හැමතිස්සෙම එතනක් තියෙන්නේ ස්පර්ශයෙන් ස්පර්ශයට අනිත්‍ය වෙන බව. එහෙනම් සංඥාවක් නේතං මම නේසෝ අමස්මින නේසෝ. හිතන බවත් ඒ විදිහයි, වෙනස් වෙන බවක් දැනගන්න බවත් විඥානයත් ඒ විදිහයි. දැන් රූපාදී ස්කන්ධ පහම හොඳට විමසලා බැලුවාම පේනවා සප්තපුද්ගල ආත්ම වශයෙන් ගත නොහැකිම ධර්මතාවයක්. එහෙනම් දැන් අපි කලබල නොවිය යුතුයි සත්ත්ව පුද්ගලෙක් නැහැ කියන්න. නැහැ කියන්න බෑ. එහෙම වුණත් වැරදි උත්තරයක්. රූපය සත්ත්ව පුද්ගලයක ආත්මයක් නොවේ. වේදනාව සත්ත්ව පුද්ගලයක ආත්මයක් නොවේ. සංඛාරයේ විඥානයේ සත්ත්ව පුද්ගල ආත්ම නොවේ. එහෙනම් කොහේද සත්ත්ව පුද්ගල ආත්මය තියෙන්නේ? ඒ අදහස මොකද්ද? ස්කන්ධ වෙන වෙනම බැලුවනේ. ස්කන්ධ ටික ඔක්කොම එකතු වුණාම තියෙනවද? ඒතිය දෙන්නේ නැහැ. එහෙනම් ස්කන්ධ වලින් බැහැරව සත්‍යයේ පුද්ගලයේ කින්න පුළුවන්ද? එහෙම යදෙන්න ඉඩකුත් නැහැ. මේ ටික හැර වෙන දෙයක් ඇත්තෙත් නැහැ. එහෙනම් මොකක්ද, කොහොමද මේ සත්‍ය පුද්ගලාත්ම වගේ කියන සංකල්පය උපදින්නේ? එතන හොයාගන්න වැඩපිළිවෙල අපිට ඉබේම හම්බ වෙනවා. මෙන්න මේ ස්කන්ධ ටික හොඳට ගවේෂණය කරනකොට දැන් අපිට ඒක ප්‍රායෝගිකව පුහුණු කරලා පුරුදු කරලා ඒ අත්දැකීම අරගෙන කතා කරන්න වෙලාවක් නැහැ. ඒ නිසා අපි කියලා තියන්නම් මේ ස්කන්ධ ටික හොඳට බලලා ඉවර වෙච්ච දවසට හොඳටම ප්‍රකට වේවි ඒ කියන තැන. එහෙම ස්කන්ධ ටික හොඳට බලාගෙන යනකොට දැන් අපි කිව්වා මේ ස්කන්ධයන් බලන පිළිවෙලේ වෙනස්කමක් කරගන්න වෙනවා. දැනට කමක් නැහැ රූපය මේ සමස්ත කය හැටියට අරගෙන බැලුවට කමක් නැහැ රූපස්කන්ධයේ හැටියට. දෙතිස් කුණප ටික බලනකොට, නවසීව ටික බලනකොට, ධාතු හැටියට බලනකොට එහෙම බැලුවට කමක් නැහැ. හැබැයි දැන් අපි එතන එහිම බලන ගමන්ම තහනමක් නේ වරින් වර එහිම බලනවා. සමතේට එහිම බලනවා. අසු මොකද වැඩිපුරම අපිට බාධා කරන්නේ මේ සුභ සංකල්පේ. සුභ වශයෙන් පේන බව. සුභ වශයෙන් පේන බව බාධකයක්. මේක වළක්වා ගන්න ඕනේ. ඒ සුභ සංකල්පය දුරු කරන්න නම් පුළුවන් තරම් මේ කය පිළිබඳව ධාතු මනසිකාරය, අසුභ මනසිකාරය, නවසිවතික මේ ආදී දේ බලන්න. නොයෙක් නොයෙක් කාමාදී අරමුණු වලට හිත දුවනවා නම්, විතර්ක බහුල නම් ආනාපාන සතියෙන් හිත පාලනය කරන්න. ඒ අනුපස්සනා ටික යෙදෙන්නේ සඳහායි. ඊළඟට අපි ඊයේ පැහැදිලි කරලා දුන්නා මහා අත්තිපදෝපම සූත්‍රයේට අනුව සතිපට්ඨාන සූත්‍රයේ තිය පිළිබඳව ධම්මානුපස්සනාව යටතේ පැහැදිලි වෙනවා. ආයතන ටික ඇසුරු කොටගෙන වර්තමානයේ දකින වර්තමානයේ තුල ස්කන්ධ පංචකය හඳුනා ගැනීම. ඇස රූපේ රූපස්කන්ධයේ බවත්, ස්පර්ශයෙන් හටගන්නා වූ වේදනාව වේදනාස්කන්ධයේ බවත්, රූප සංඥාව සංඥා උපාදානස්කන්ධයට බවත්, රූප සංචේතනාව සංඛාර උපාදානස්කන්ධයටත්, චක්කු විඥානයේ විඥානුපාදානස්කන්ධයටත් අයත් වෙන බව මහා අත්තිපදෝපම සූත්‍රයේ වැනි සූත්‍ර ධර්මවල උමු හොඳින්ම පැහැදිලි දකින්නට තියෙනවා. ඒ අනුව අපට දැන් මෙතනදී රූපය කියන අදහස අර සමස්ත රූපය පිළිබඳව, කය පිළිබඳව තියෙන ආකල්පය මාර්ග ප්‍රතිපදාවට පිවිසෙන්න උත්සාහවත් වෙනකොට අතහැරිලා අපි මේ මොහොත, වර්තමාන මොහොත හඳුන ගන්න වෙනවා. වර්තමාන මේ මොහොත හඳුන ගන්න වෙනවා. එතකොට ඒ මොහොතෙහි රූපේ හැටියට හම්බ වෙන්නේ දැන් උපන් ආධ්‍යාත්මික ආයතනය හා බාහිර ආයතනය. ඒ දෙකම රූපස්කන්ධයටයි අයිති. සතර මහා ධාතුවටයි අයිති. සතර මහා ධාතුවෙන් උපන් උපාදාය රූප කොටසටයි අයිති වෙන්නේ. ඊළඟට ඒ නිසා ඒ ගැටීම නිසා උපදින සිතත් සිතුවිලිත් නාම ගණයටයි අයිති වෙන්නේ. මෙන්න මෙතනත් හඳුනා ගන්න පුළුවන් නම් ලොකු වෙනසක් කරගන්න පුළුවන් කමඨහනි භාවනාව තුළ උඟාවක් ඉක්මනින් මාර්ග භාවනාවට ප්‍රතිපදාවට පිවිසෙන දොරටුව මේ තුලයි තියෙන්නේ. මොකද එතකොට අපිට හම්බ වෙන ඇස රූපය චක්කු විඥානේ චක්කු සම්පස්සය චක්කු සම්පස්සජ වේදනා රූප සංඥා රූප සංචේතන ස්කන්ධ පහ හම්බ වෙනවා. කන ශබ්දේ රූප ස්පර්ශයෙන් හටගන්නා වූ වේදනාව වේදනා ස්කන්ධය සද්ද සංඥා සද්ද සංචේතන සෝත විඥාන මේ ටික හැම තිස්සෙම හම්බ වෙනවා. එතකොට ඔන්න අපට පේනවා ස්කන්ධයන්ගේ ඇතිවීමත් ස්කන්ධයන්ගේ නැති වෙන බව. එතන කියනවා උදය වය උදයබ්ධ ඇතිවීම හා නැතිවීම. ඇස උපදිනවා උපදිනවා වගේම වේගයෙන් මිය යනවා. දැන් අපිට මෙන්න මේ වෙනස හඳුනා ගන්න වෙනවා. ආයතනයෙන් ආයතනයට පවතින මේ ධර්මතාවය. මොකද පුද්ගල භාවයේ දැන් අපි අර ස්කන්ධ ටික වෙන වෙනම බලලා හඳුනගත්තා. රූපේ සත්ව පුද්ගලාත්ම වශයෙන් ගන්න තැනක් නැහැ. සත්ව පුද්ගලයේ කෙතන ඉන්න ඉඩක් නැහැ. වේදනා සංඥා සංඛාර විඥානත් වහා ඉපද නිරුද්ධ වෙන ධර්ම සත්ව පුද්ගල භාවයක් කෙතන නැහැ. මම වගේ මගේ ආත්මය කියලා පිළිထන්න තැනක් කෙතන නැහැ. එහෙම හඳුනගත්ත කෙනා තවදුරටත් විමර්ශනයේ කියදෙනවා. එහෙනම් දැන් මොකද්ද තියෙන්නේ? දැන් ඔන්න එහැ උපදිනවා, කන උපදිනවා, නාසය උපදිනවා, දිව උපදිනවා, කය උපදිනවා, සිත උපදිනවා. දැන් ඔන්න ප්‍රවේශමෙන් මෙන්න මේ ටික හඳුනා ගන්න බලන්න ඕන. මේ ටික හඳුනා ගත්තොත් ඔන්න අපි ලොකු ජයක් ගත්ත වෙනවා. අපිට අලුත්ම වැඩපිළිවෙලක් හම්බ වෙනවා. ඒතන නොවරදින්න. හොඳට සිහියෙන් නුවණින් කල්පනාවෙන් බලන්ට ඕන. අපිට හැමතිස්සෙම හැම මොහොතකම එකම ආයතනයක්මයි ඉපදිලා තියෙන්නේ. මේ සමහර වෙලාවට උපන් ආයතනේ හඳුනා ගන්න උතනින් බැරි වෙන්න පුළුවන්. එහෙත් හඳුනා ගන්න පුළුවන් තැනක් තියෙනවා. අපිට මේ ලෝකේ අපිට හමු වෙන හසු වෙන කාරණා හතරයි තියෙන්නේ. මොන තවත් කොච්චර සරල වෙනවද, කෙටි වෙනවද මාර්ගය? අපිට නිතරම හසු වෙන ධර්මතා හතරයි ලෝකේ තියෙන්නේ. ඒ හතරට කියනවා දිට්ඨ සුත මුත විඤ්ඤා. දිට්ඨ කියලා කියන්නේ දැකීම. සුත ඇසීම. මුත දැනීම. නාසයට සුවඳ දැනෙනවා. දිවට රස දැනෙනවා. කයට පහස දැනෙනවා. එතකොට මුත කියලා කියනකොට මේ ආයතන තුනම සම්බන්ධයි එතනට. දිට්ඨ කියනකොට ඇස. සුත කියනකොට කන. මුත කියනකොට නාසය දිව කය ආයතන තුන. විඤ්ඤාත කියනකොට දැනගන්නවා මන. දැන් ඔන්න සීයෙන් ටිකක් විමසලා බැලුවොත් හැමතිස්සෙම අපට තියෙන එක්ක දකින්න බව, එක්ක අහන බව, එක්ක දැනෙන බව, එක්ක දැනගන්න බව. දැන් ටිකක් නිහඬ වෙලා බලන්න මේ හතරෙන් තොරව යමක් තියෙනවද කියලා. එක්ක පෙනෙන බවක්, දකින බවක් තියෙනවා. එක්ක මොනවාරි ඇහෙන බවක් තියෙනවා. එහෙම නැත්නම් කොහේ හෝ දැනෙන බවක් තියෙන මොනවා හරි සප වුදුත් හෝ මිහිරියෝ දැනීමක් තියෙනවා. එහෙම නැත්නම් මොනවා හරි දැනගැනීමෙන් ඉන්නවා. අම්මා ගැන දැනගන්නවා, ගෙදර ගැන දැනගන්නවා, දුව ගැන පුතා ගැන දැනගන්නවා, මහත්තයා නෝන ගැන දැනගන්නවා, රැකියා ස්ථානය ගැන දැනගන්නවා, නොයෙක් දේ ගැන දැනගැනීමෙන් ඉන්නවා. දැන් මොන අපිට මෙන්න මේ හතර අඳුනගත්තොත් උපන් ආයතනේ හඳුනගන්නත් හරි ලේසියි. දැන් අපි දන්නවා දැකීමක් නම් වෙන්නේ, දැකීම කියන ඵලයේ එනකොට එතන මොනවද ඉපදිලා තියෙන්නේ? ඇහැ, රූපය, චක්කු විඥානය, ස්පර්ශය, වේදනා, සංඥා, චේතනා මේ ස්කන්ධ ටික පහළ වෙනවා. අපි ඒක කෙටි කරලා ගත්තොත් ඇසක් රූපයක් චක්කු විඥානයක් කියන මේ හේතු ඇති තැන තමයි දැකීම කියන තැන අපට හම්බ වෙන්නේ. ඇසීමක් වේ නම් ඇහෙන බවක් ඇත්තේ කනත් ශබ්දයක් සෝත විඥානයක් ඇති කලින්. මතක තියාගන්න සෝත විඥානය ඇති කල්ලි කියලා කිව්වෙන් පස්සේ සිතක් තනිවම උපදින්නේ නැහැ. සිත උපදිනකොටම උපදින සබ්බ චිත්ත සාධාරණ චෛතසික ටිකක් තියෙනවා. පස්ස වේදනා සංඥා චේතන ඒ ටිකත් අයිති. නමුත් අපි පහසුව උදෙසා බුදුරජාණන් වහන්සේ මේ විදිහෙන් දේශනා කරනවා. එතකොට දැනීම කියනකොට මුද කියනකොට එක්ක රසයක් දැනෙනවා වෙන්න පුළුවන්, එක්ක සුවඳක් දැනෙනවා වෙන්න පුළුවන්, එක්ක පහසක් දැනෙනවා. එතකොට දිවත් රසයක් දිවා විඥානයක් වෙන්න පුළුවන්, කයත් පහසක් කාය විඥානයක් වෙන්න පුළුවන්, නාසයත් ගන්ධයත් ඝන විඥානයක් වෙන්න පුළුවන්. එතකොට හඳුර ගන්න ඕන දැනෙන්නේ මොකක්ද? ඊට අදාළ මෙන්න මේ ටිකයි එනම් ඉපදිලා තියෙන්නේ. දැන ගැනීමක් නම් ඇති විඤ්ඤාත. එහෙනම් දැන් මනෝ ධාතු, ධම්ම ධාතු, මනෝ විඤ්ඤාත. මේ හේතු ඇති තැනයි මේ ටික. මෙන්න මේ ටික හඳුනා ගන්න පුළුවන් නම් ඉදිරි ටික පහසුවෙන් වටහා ගන්න පුළුවන් වෙනවා. දැන් දකින්නවා කියන්නේ මොකද්ද? අහනවා කියන්නේ මොකද්ද? දැනෙනවා කියන්නේ මොකද්ද? දැනගන්නවා කියන්නේ මොකද්ද? ඔන්න ඔතන තමයි පුද්ගල සංකල්පය උපදින තැන. සත්ව සංකල්පය උපදින තැන. අහන්නේ මම. දකින්නේ මම. දැකීම මගේ. දකින්නේ පුද්ගලයෙක්ව. දකින බව මමයි කරන්නේ. අන්න නිර්මාණයේ වෙන තැන පුද්ගල සංකල්පයේ ආත්ම සංකල්පයේ ඔන්න ඔතන. ඔතනට එන්න තමයි අපි අර ඔක්කොම පරිශන ටික කරන්න ඕන. ආත්ම පුද්ගල සංකල්පය දුරු කළ යුතු තැන මෙන්න මෙතනදී හම්බ වෙන්නේ. හොඳට බලන්න. දැන් දකින්නවා කියන තැන මම දකින්නවා, පුද්ගලයා නිර්මාණය වෙනවා. දකින්නත් දකින දේ ආත්මයක්, ආත්මනීය දේ. මම මගේ කියන සංකල්පය උපදිනවනේ. දකින්නවා කියනකොටම දකින දෙයක් තියෙනවා. දකින දෙයක් ඇත්නම් දකින්නාද නිර්මාණය වෙලා. බලන්න මේ පුද්ගල සංකල්පය කියන හිතලා ගන්න එකක් නෙමෙයි. මේ තරමට සියුම් තැනක් අපිට මේ බිඳින්න වෙන්නේ. මෙතන තමයි මේ සක්කාය දෘෂ්ටිය දුරු කරන්න තියෙන එපමණකට ප්‍රමාණවත් මේ ජීවිතේ ටික කරගන්න පුළුවන් වුණොත් මේ පුද්ගල සංකල්පයේ සක්කාය දෘෂ්ටිය උපදින්නේ මෙතනමයි. බලන්න එහෙනකොට ඇහිම අහන්න සවන් දෙන්නා ඉබේම නිර්මාණය වෙලා. සවන් දෙන්නේ මම. අහන්නේ මම, ඇහෙන්නේ මට, ඇසීම මගේ, දැනෙන්නේ මට, දැනීම මම, දැනීම මගේ, දැනගන්නේ මම, දැන ගැනීම මගේ. මේ හිතලා ගන්නව නෙමෙයි පුද්ගල සංකල්පයෙන් මෙන්න මේ එකම ක්‍රියාව තුළ මේ වැරදි සංකල්පයේ වැරදි දෘෂ්ටිය උපදිනවා. දැන් අපි කවදාවත් එහෙමම වගේ කියලා නෙයි. රූපේ විඥානයේ ස්පර්ශයේ වේදනා සංඥා චේතනා මම වගේ කියලා නෙයි. නමුත් මේ දැකීම කියන තැන මුලාවටපත් වෙනකොටම ඉබේමයි අර ස්කන්ධ ටික උපාදාන වෙලා තියෙනවා. වෙලාද කියලා දන්නේත් නෑ සමහර වෙලාවට. ස්කන්ධ උපාදාන වෙන්නේ මේ දකින්නවා, අහනවා, දැනෙනවා, දැනගන්නවා කියන තැන සිහිය නුවණ නොයදුනොත්. එතන වෙන ධර්මතාවය මොකක්ද කියලා හඳුනා ගන්න බැරි වෙනවා. ඒ ගැන යම් අනුමාන දැනුමක් ඇති වෙන තමයි අපි ඊයේ අර කණ්ණාඩියක ප්‍රතිබිම්බය පිළිබඳව කතා කළේ. දැන් ඔන්න බලන්න, හේත් රූපයක් චක්කු විඥානයක් කියන තැනට අපි සමාන කළා ආලෝකයක් කණ්ණාඩියක්, කණ්ණාඩියේ ඉදිරියේ ඇති රූපයක්. මේ හේතු තුන ඇති තැන ප්‍රතිබිම්බයක් හටගත්තා. පෙනෙන දෙයක් හටගත්තා. දැන් බලන්න, පෙනෙන දේ කණ්ණාඩියද නොවේ, පෙනෙන දේ භෞතික රූපයද නොවේ, පෙනෙන දේ ආලෝකයද නොවේ. දැන් හොඳට කණ්ණාඩිය ළඟ සිහි කරගන්න. බලන්න දැන් පෙනෙන්නේ මොකක්ද? පෙනෙන දේ කණ්ණාඩියට අයිතිද? පෙනෙන දේ කණ්ණාඩියේ ඉදිරියේ තියෙන රූපයට අයිතිද? පෙනෙන දේ ආලෝකයට අයිතිද? මොන පැහැදිලිනේ, හේතු තුනටම අයිති නැන්නේ. ප්‍රතිබිම්බය කණ්ණාඩියයි කියලා කිව්වත් වැරදි. ප්‍රතිබිම්බය ඉදිරියේ තියෙන භෞතික කයමයි කියලා කිව්වත් වැරදි. ප්‍රතිබිම්බය ආලෝකයට අයිති කියලා කිව්වත් වැරදි. හැබැයි දැන් ධර්මතාවයක් තියෙන මේ හේතු ටික නැතුව, කණ්ණාඩිය නැතුව, ආලෝකය නැතුව, රූපේ නැතුව ප්‍රතිබිම්බයක් හැදෙන්නේ නැහැ. ප්‍රතිබිම්බයේ මේ හේතු එකකටවත් අයිති නැහැ. හැබැයි හේතු වලින් තොරව ප්‍රතිබිම්බයක් හටගන්නේ නැහැ. හේතුවට අයිතිත් නැහැ, හේතු නැතුව හට ගැනීමකුත් නැහැ. මෙතන තේරුම් ගන්න ඕන හොඳට. අස්මින් සති ඉදං හෝති, මෙය ඇති කල්හි මෙය වේ. මේ හේතු ඇති කල්හි මෙය වේ. හැබැයි මේ හේතුවට අයිති නෑ. අස්මින් අසති ඉදං නොහෝති, මෙය නැති කල්හි මෙයද නොවේ. කණ්ණාඩිය රූපයේ ආලෝකයේ කියන මේ හේතු එකක් හෝ අඩු වුණොත් ප්‍රතිබිම්බේ නෑ. ආලෝකේ නැති වුණොත් අඳුරේ ප්‍රතිබිම්බය. කණ්ණාඩිය නැත්තම් ආලෝකයේ තුනට රූපයේ තුනට ප්‍රතිබිම්බය හම්බ වෙන්නේ නැහැ. කණ්ණාඩිය තිබුණත් ආලෝකයේ තිබුණත් ඉදිරියට රූපයක් නැති වුණොත් ප්‍රතිබිම්බයක්. අඩු නැතුව හේතු තුනම යෙදෙන්න ඕන. ඉමස් උපාදාය දං උපජ්ජති, මේ හේතු ඉපන් හැටියම මේ උපදිනවා. ඉමස් නිරෝධාය දං නිරුද්ධති, මේකක් හෝ නිරුද්ධ වුණොත් ප්‍රතිබිම්බයද නිරුද්ධ. දැන් ඔන්න යම් හේතු නිසා යමක් හටගන්න බවක් පේනවනේ කණ්ණාඩිය ළඟ. හේතු යෙදෙනකොට යමක් හටගන්න බවක් පේනවා. දැන් බලන්න, අපි කණ්ණාඩිය ළඟ මම කියන කෙනා හිටියොත්, ඔබ හිටියොත්, ඔබට දැන් කණ්ණාඩිය ඉදිරියේදී පෙනෙන දේ මොකද්ද? පෙනෙන්නේ ප්‍රතිබිම්බයනේ. පෙනෙන්නේ ප්‍රතිබිම්බය. ප්‍රතිබිම්බය පෙනෙනවා මිසක් කවදාවත් ඔබට කණ්ණාඩිය ඉදිරියේ ඔබේ සිරුර, ධාතුකය පෙනිලා තියෙනවද? ධාතුකය පෙනෙන්නේ අපිට හැමදාම පෙනුනේ ප්‍රතිබිම්බෙමයි. ඔන්න දැන් තියෙන සංකල්පයේ වැරද්දා. දෘෂ්ටියේ දෝෂයක් තියෙනවා. පෙනෙන්නේ ප්‍රතිබිම්බය. හැබැයි අපි ප්‍රතිබිම්බයේ දිහා බැලුවේ මේ රූපයමයි කියලා හිතාගෙන. පෙනෙන්නේ මමමයි, මගේමයි, මාවමයි කියන අදහස ඉදිරියලා. ඒ කියන්නේ එතකොට හේතුව ඵලය හේතුවට අයිති කරලා බලලා තියෙනවා. දැන් අපිට හටගත්තේ පෙනුනේ හේතු නිසා හටගත්ත ඵලය. හැබැයි අපි ඵලයේ දිහා බැලුවේ ඵලය හැටියට නෙමෙයි. ඵලය හේතුවයි කියලා හිතාගෙන නම්, පෙනෙන්නේ රූපයයි කියලා හිතාගෙන නම් බැලුවේ වැරද්දක් වෙලා තියෙනවද අපිට එතන? පෙනුනේ මොකද්ද? අපි තණ්හාවෙන් බැඳුනේ මොකකටද? පෙනුනේ ප්‍රතිබිම්බයට, අපි තණ්හාවෙන් බැඳුනේ රූපයට. තේරෙනවද මේ ටික හොඳට? මේ දර්ශනයේ සිතින් මවාගෙන බලමින්ම මේ ටික අහන්න. අපි හැමදාම මේ ප්‍රතිබිම්බයේ ළඟ මේක දිහා බලලා මූණ හදන්නේ, කොණ්ඩේ හදන්නේ, ඇඟ හදන්නේ මේක මේකමයි කියලා හිතාගෙන. දැන් තේරෙනවද, පේනවද මේ දෙකේ වෙනසක් තියෙනවා කියලා? මෙහි තියෙන එකයි මේ පේන එකයි අතර වෙනසක්. මේ වෙනසෙටින් ලෝතුරා බුදුවරුම දැනගත්තොත් මිසක් අපට දැනගන්න බෑ. උන්වහන්සේ දේශනා කරපු නිසා අපට පේනවා. බුදු කෙනෙකුට මිසක් මේක අවබෝධ කරගන්න බෑ වෙන කෙනෙකුට. ඒ තරම් සියු. දැන් බලන්න හොඳට, පෙනෙන දේ හා අපි අල්ලගන්න දේ අතර වෙනස. දකින්නේ මොකක්ද? අහුනේ මොකක්ද? ඔන්න දකින්නවා කියන තැනත් ඕකමයි වෙන්නේ. එහෙත් රූපයත් චක්කු විඥානයත් දැකීමත් කියන ධර්මතාවය ඕකමයි. එසත් රූපයත් චක්කු විඥානයත් කියන හේතු ඇති තැන ඔය වගේම දෙයක් තමයි වෙන්නේ. එතකොට දැකීම කියන එක එහෙවත් රූපයවත් චක්කු විඥානයවත් නෙමෙයි. එහෙවත් චක්කු විඥානේවත් මේ හේතු යෙදිලා හටගන්න ඵලයක් ප්‍රතිඵලයක් තියෙනවා. එතනයි හඳුනගන්නවා. ඔබට තව උපමා දෙකක් අපි ඊයේ මතක් කළා. තව ටිකක් ඒ ටිකත් මතක් කරගමු. තිරය තෙලු දැල්ලත් පහන් දැල්ලත් පහන් තිරයත් තෙලු ඇති කල්හි ආලෝකයක් තියෙනවා. දැන් බලන්න, ආලෝකය තෙල් නෙවෙයි, තිරේ නෙවෙයි, දැල්ල නෙවෙයි. ඒක ආලෝකය දැල්ල නම් ගිනි ගන්නවානේ. ආලෝකයේ වැටෙන තැන් ඔක්කොම ගිනි ගන්න එපා. ආලෝකයේ දැල්ලක් නෙවෙයි, තෙලුත් නෙවෙයි, තිරයක් නෙවෙයි. හැබැයි දැල්ල නැතුව, තෙල් නැතුව, තිරේ නැතුව ආලෝකයේ කියන ධර්මතාවයක් හටගන්න ඉඩකුත් නෑ ලෝකෙ. ආලෝකයේ කියන ඵලයක් හටගන්නවා තෙල් තිරය දැල්ල කියන හේතු ඇති තැන. හේතුවට අයිති නෑ ආලෝකය. හැබැයි හේතු නැතුව ආලෝකයට තනිව පවතින්න බෑ. කවුරු හරි කියනවා නම් තෙල් නැතුව, තිරේ නැතුව, දැල්ල නැතුව ආලෝකයේ පවතිනවා කියලා, ඒක කොච්චර මෝඩ කතාවක්. හැබැයි ඒ මෝඩකම අපි කරන ඒ විදිහ. ඇහත් නැහැ, රූපයත් නැහැ, චක්කු විඥානයත් නැහැ. දැකපු දේ තාම තියෙනවනේ. උදේ දැකපුවා තාම තියෙනවනේ නේද? දැන් ඇහත් මෙරිලා, ඒ ඇහත් මෙරිලා, ඒ රූපයක් නැහැ, ඒ විඥානයක් නැහැ. ඒ වුණාට දැකපුවා තාම තියෙන ඊයේ දැකපුවා තියෙන පෙරේද දැකපුවා තියෙන ඊට කලින් දැකපුවා හරියට එතකොට අර තෙලුත් නැතුව තිරෙත් නැතුව දැල්ලත් නැතුව ආලෝකයේ තියෙනවා කිව්ව හා සමාන මූලකම දැන් හොඳට බලන්න තෙල් නැතුව තිරේ නැතුව දැල්ල නැතුව ආලෝකයට මොහොතක්වත් නැදින්න බැහැ මේ හේතු ඇති තැනම නිබඳු ඵලයක් හට ගන්න බවක් තියෙනවා මේ හේතු නැති වෙනකොටම මේ මොහොතේමයි මේ හේතුත් එකමයි මේ ඵලයේද නිරුද්ධ වෙන්නේ හේතුයි ඵලයයි දෙක වෙන් කරන්න පුළුවන් කමක් නැහැ එකටම යෙදෙන ධර්මතාවය ඊළඟට ගහත් පොළවත් ආලෝකයක් මේ හේතු ඇති තැන තියෙනවා සෙවණැල්ල දැන් බලන්න සෙවණැල්ල ආලෝකයේද සෙවණැල්ල ආලෝකේ නම් ගහක් ඕනේ පොළවක් ඕනේ සෙවණැල්ලක් තියෙනවා යෙදෙන්නේ නැහැ සෙවණැල්ල ගහ නම් ආලෝකේ නැතත් පොළොව නැතත් සෙවණැල්ල තියෙනවනේ යෙදෙන්නේ නැහැ සෙවණැල්ල පොළොව නම් ගහ නැතත් ආලෝකේ නැතත් සෙවණැල්ල තියෙනවා නම් සෙවණැල්ලක් හම්බ වෙන්නේ නැහැ මේ ටික නැතුව ගහ නැතුව පොළොව නැතුව ආලෝකය නැතුව මේ හේතු ඇති තැන හට ගන්න සෙවණැල්ල හේතු එකකටවත් අයිතිත් නැහැ හේතුන්ගේ තොරව පැවැත්මකුත් නැහැ මේ ඇති කල්හි මේ වේ මේ නැති කල්හි මේද නොවේ දැන් බලන්න ඊළඟට අපි හරිම සනීපයි සැපදායකයි කියලා කියන්නේ මොකකටද? ගහටද පොළොවටද ආලෝකයටද සෙවණැල්ලද? එතකොට අපි තණ්හා කරලා තියෙන ආසාව උපදවාගෙන තියෙන්නේ හේතුවටද ඵලයටද? දැන් ආලෝකයේ පිළිබඳවද අපි කතා කරන්නේ අඩු වැඩි බව ප්‍රභාස්වර බව තෙල් තිරේ දැල්ල පිළිබඳවද ආලෝකයේ එහෙනම් අපේ තණ්හාව ඉපදිලා තියෙන්නේ හේතුවට නොවේ ඵලයට එතකොට ඵලය කියලා කියන්නේ තියෙන ධර්මතාවයක්ද ඒ අවස්ථාවට මේ හේතු ඇති තැන මැවෙන ධර්මතාවයක් නේ දැන් සෙවණැල්ල කියලා එකක් අල්ලන්න පුළුවන්ද අපිට කවදාවත් සෙවණැල්ල අල්ලන්න ගියොත් එක්ක ගහ අල්ලන්න වෙනවා එක්ක පොළොව අල්ලන්න වෙනවා සෙවණැල්ල කියලා දෙයක් තියෙනවා නැහැ කියන්නත් බෑ නැහැ කියන්නත් බෑ හැබැයි මේ තියෙන්නේ කියලා වෙන් කරලා පෙන්වන්නත් බෑ ලෝකේ කාට. මේ හේතු ඇති තැනම හටගත්ත බවක් තියෙනවා. හේතුන්ගෙන් තොරව සෙවණැල්ලක් හම්බ වෙන්නේ නැහැ. තක්ෂමින් සීරුවේ හිතන්න මේ ටික. එහෙත් අපි ඇලුම් කරලා තියෙන සෙවණැල්ලට ආලෝකයට ප්‍රතිබිම්බයට දැන් බලන්න ප්‍රතිබිම්බයට රැවටෙනකොට මම වගේ කියලා බැඳෙනකොට අහුවුනේ මොකද්ද ප්‍රතිබිම්බයට රැවටිලා මේ මමමයි මගේමයි කියලා හිතනකොට මම මගේ මගේ ආත්මයමයි කියලා මමමයි මගේමයි මාවමයි කියලා අදහස උපන්නේ ප්‍රතිබිම්බයට හැබැයි අහුවුනේ ඵලය නෙමේ හේතුවටයි පැටළුණිය. දැන් අපි ආලෝකයට සෙවණැල්ලට බැඳෙනකොට අපිට හසු වෙලා තියෙන්නේ අපි තණ්හාව පිහිටලා තියෙන්නේ මොකද? හේතුෙමයි. ඵලයටයි අපි ඇලුම් කරන්නේ නමුත් අපි දන්නේම නැතුව හේතුවට තමයි අපි ඇඳිලා තියෙන්නේ. ස්කන්ධ ටික උපාදානස්කන්ධ වෙන්නේ මෙතනින් අපි හැම මම මගේ කියලා නේ කවදාවත්. විඥානේ මම මගේ කියලා නේ. වේදනාව සංඥාව සංඛාරේ විඥානේ මම මගේ කියලා නේ. පෙනෙන දේ බැඳෙනකොට අපි දන්නේම නැතුව බැඳිලා තියෙන තණ්හාව පිහිටලා තියෙන්නේ ඒකට ස්කන්ධ. එහෙනම් මිදෙන්න වෙන්නේ මෙන්න මෙතනින්. මේ සංසාරයෙන් මිදෙන්න තියෙන්නේ මෙතනින්. වෙන දෙයක් නෙමෙයි. අනිත් දෙයක් අපි කළා නම් කලේ මෙන්න මේ දක්වා නුවණ අරගෙන එන්න. මේ දක්වා හිත පිළිවෙලින් හදාගෙන එන්න. දැන් බලන්න මෙන්න මේ තුල දකින්න අහන දැනෙන දැනගන්නවා කියන තැන මොකද්ද වෙන්නේ. දැන් ඔන්න බලන්න මගේ අතේ තියෙන දේ දිහා හොඳට පේනවනේ දැන් හැමෝටම. දැන් අපි මේක හඳුනා ගන්න බලමු තවත් දැනගෙන. ප්‍රතිබිම්බයේ සෙවනැල්ල ආලෝකය. දැන් දැස් පියාගන්න, ඇස් දෙක පියාගෙන අපිට පුළුවන් දුටු දේ සිහි කරන්න. දැන් අපි යමක් හිතලා අරගෙන බලමු. දැන් හිතට යමක් පේනවද? හිතට දැනෙන දැනගන්න බවක් තියෙනවද සිතින්? දුටු දෙයක සමාන බවක් පේනවද? මොකක් කියලාද හිතන්නේ ඔය? වටාපතක් කියලා හිතනවා. වටාපතක් කියලාම හිතෙනව නේද? දැන් අහුවෙලා නැද්ද ඒක? දැන් හොඳටම බලන්න. මේකද පේන්නේ වෙන මොකක්වත්ද පේන්නේ කියලා ඔය ඇතුලේ. දැන් වටාපත කියන අදහස උපදින්න පෙනෙන යමක් තියෙනවානේ. සිතට හසු වෙන පෙනෙන දෙයක් වෙනවානේ වටාපත කියන දැන ගැනීම. දැන් බලන්න ඒ පෙනෙන එකේ මේ මගේ අතේ තියෙන එකේ වෙනස මොකද්ද කියලා. කණ්ණාඩිය ළඟ උපමාවක් කරන්න දැන්. දැන් හිතෙන් හසු වෙන්නේ අපිට මේ භෞතික වස්තුවද? නමුත් දැන් අපි මේ පේන්නේ වටාපතයි කියලා කියනකොට අපි කතා කරලා තියෙන්නේ අපි බැඳිලා තියෙන කොහේකටද? මෙහෙකට. දැන් ඔතන පෙනුනේ මොකක්ද? වෙන එකක්. නමුත් අපි වටාපත කියලා නම් කරන්නේ මේ මගේ අතේ. තව ටිකක් ඒ වගේ අරමුණු කීපයක් අරගෙන හිතන්න. සිතට හසු වෙන, හමු වෙන, පෙනෙන දේ මොකක්ද? කණ්ණාඩිය ළඟ අපට ප්‍රතිබිම්බයක් පේනවා. අපේ රූපේමයි කියලා හිතාගන්න. ඒ හා සමාන සිදුවීමක් උතර නැද්ද කියලා බලන්න. අපි අම්මා කියලා දැනගන්නවා, තාත්තා කියලා දැනගන්නවා, නෝන කියලා දැනගන්නවා, මහත්තයා කියලා දැනගන්නවා, පන්සල අමුදුරු කියලා දැනගන්නවා, දුව පුතා කියලා දැනගන්නවා, කාර්යක බස්සතු කියලා දැනගන්නවා. නොඑක් දේ දැනගැනීම වෙනවා. දැනගන්නවා කියන තැන මොකක්ද යෙදලා තියෙන්නේ කියලා බලන්න. හේබතු ධර්මතාවය මේ අනුමාන දැනුවක් ඇති කරගන්න මේ නිදර්ශනය. ඒ වගේ අරමුණු කීපයක් අරගෙන බලන්න. අරමුණු කීපයක් සිහි කරලා බලන්න මොන වගේ ධර්මතාවයක්ද එතන යෙදෙන්නේ කියලා. අපි එහැ ඉදිරියේ මේක ගැටුණාම දැකීමක් වෙලා වටාපතක් කියලාම දැනගන්නවා. මේ වටාපත කියලා දකිනවා. ඊහෙත් නැතුව රූපයක් නැතුව විඤ්ඤාණයක් විඥානයක් නැතුව දැකීමක් නැති තැනකත් මනෝ ධාතු, ධම්ම ධාතු, මනෝ විඥාන ධාතු ඇති තැන වටාපත කියනම දැනගැනීමකුත් වෙනවා. ඒ වගේ අරමුණු කීපයක් අපි හිතලා බැලුවොත් මොන තේරෙනවද මොකද්ද මේ කියන්නේ කියලා. හොඳින් විමසලා බලන්න. අපි හැමතිස්සෙම මෙන්න මේ වගේ සිතින්ම හදාගන්න යම් ධර්මතාවයක් තුළ රැවටෙන මුලා වෙන බවක් පේනවා. එතනින් නිදහස් වුණොත් සසරින්ම නිදහස් වුණා වෙනවා. සසරින් මිදෙන මග එතනමයි තියෙන්නේ. ඒ ටිකමයි අපිට දැන් හඳුනගන්න ඕන. ඒ සඳහා බලන්න තණ්හාව අපේ උපදින පිහිටන තැන මොකක්ද. අපි තවත් නිදර්ශනයක් අරගත්තොත් සීනි තේකොළ ඉඟුරු උණු වතුර මේ ටික ඇති තැන අපිට හම්බ වෙනවා තේක. තේක කියන්නේ සීනි නෙමෙයි. තේක කියන්නේ ඉඟුරුත් නෙමෙයි. තේක කියන්නේ උණු වතුරක් නෙමෙයි. තේක කියන්නේ තේ කොළක් නෙමෙයි. නමුත් මේ හතරම යෙදිලා තේකක් කියලා හම්බ වෙනවා. දැන් අපි තේ කොළ වලට තණ්හාවක් නැන්නේ. ආසාවක්. සීනි වලටත් නෑ. ඉඟුරු වලටත් නෑ. උණු වතුරටත් නෑ. හැබැයි තේක රසයි කියන. තේක හොඳයි කියන. දැන් බලන්න තේක කියලා කියන ධර්මතාවය මේ හේතු ටිකක් එකතු වුණාම පෙර නොතිබීම හට ගන්නවා. අනර ඉස්සලා කියපු තැන. දැන් තේක කියලා එකක් සීනි වල තිබුණාද, තේකොළ වල තිබුණාද, උණු වතුරේ තිබුණාද, ඉඟුරු වල තිබුණාද? තේක කියලා එකක් ඒ හේතු වල තිබුණේ නැහැ. පෙර නොතිබීම හටගත්තා. හේතුවට අයිති නැති පෙර නොතිබීම හේතු එක්තැන් වෙච්ච තැන තේකකට. දැන් අපි රසයි කියලා, හොඳයි කියලා, සපයි කියලා අරගෙන තියෙන තේක. හැබැයි අපි දන්නේ නැති වුණාට තේක රසයි කියලා තේකට තණ්හා කරනකොට අපේ තණ්හාව පිහිටන්නේ කොහෙද? සීනි තේකොළ ඉඟුරු මොන අතරට? තේක කියලා අපිට වෙන් කරලා දක්වන්න මොනවද තියෙන්නේ? ආලෝකය කියලා වෙන් කරලා ගන්න මොනවද තියෙනවද? සෙවණැල්ල කියලා වෙන් කරලා ගන්න පුළුවන් දෙයක් තියෙනවද? ප්‍රතිබිම්බය කියලා වෙන් කරලා ගන්න දෙයක් පුළුවන්ද අපිට? බෑ. හේතු ටිකෙන් තොරව ගන්න දෙයක් නෑ. හැබැයි හේතු ඇති තැන නෑ කියන්න බෑ. මැවෙන ධර්මතාවයකුත් තියෙනවා. මේක මහ පුදුමයි. නෑ කියන්නත් බෑ. තියෙනවා කියන්නත් බෑ. මොන සාස්වත උච්චේ දෘෂ්ටි දෙකින් මිදෙන්නේත් උතන. යම් මේ හේතු යෙදিলা යමක් හට ගන්නවා දකින්නකොට නෑ කියන්න පුළුවන්. මේ හට ගන්නවනේ තියෙනවා. හැබැයි හේතු නිරුද්ධ වෙනකොට හටගත්ත දෙයට මොකද වෙන්නේ? එතකොට තියෙනවා කියන්න පුළුවන්. එතකොට ඇතිවීම දකින්නකොට නෑ කියන්න බෑ. නැත යන අන්තයෙන් නිදෙනවා. හටගත්ත දේ හේතු නිරෝධයෙන් නිරුද්ධ වෙනවා දකින්නකොට තියෙනවා කියන්න බෑ. සාස්වත දෘෂ්ටි සාස්වත උච්ඡේද අන්ත දෙකින් ඇත නැත යන අන්ත දෙකින් නිදෙන්නේ. දැන් බලන්න හැම තිස්සෙම සිදුවෙන ධර්මතාවය අපි තව ටිකක් විමසලා බලමු. අපි දැන් ශබ්දයක් නැගුවොත් ඔන්න දැන් ශබ්දයක් එහෙමයි. ඇසීමක් තියෙනවා. ඇසීමක් ඇති වෙන්නේ මනෝ ඇති කල්හිද? කනත් කනත් ශබ්දයක් සෝත විඥානයත් ඇති කල්හි ඇසීම තියෙනවා. දැන් ඇසීම කියන්නේ කනද ශබ්දයද සෝත විඥානයද? මේ හේතු ඇති තැන ඇසීම කියලා ඵලයක්. එතකොට අහන බව ඇහෙන බව ඇසීම කනටයි තිත්නේ, ශබ්දයටයි තිත්නේ, සෝත විඥාණයටයි තිත්නේ. හැබැයි මේ හේතු නැතුව ඇසීමක් වෙන්න පුළුවන්ද? නෑ. මේ හේතු තැන ඇති තැන ඇසීම හට ගන්නවා. මේ හේතු නිරුද්ධ වෙනකොටම ඇසීමද නිරුද්ධ වෙනවා. දැන් හොඳයි, අපි යමක් ඇහුණාම ඇහුණු දේ ලස්සනයි, ප්‍රියයි, මිහිරියි කියලා හෝ අමිහිරියි හෝ කරදරයක් කරච්චලයක් කියලා හෝ ලෝභ සහගත බවක් හෝ ද්වේෂ සහගත බවක් උපදවා ගන්න අවස්ථාවකුත් තියෙනවනේ. ඒ හඬනම් හරි මිහිරියි කියලා හිතෙනවා. ඒ හඬනම් හරි කරදරයක් කරච්චලයක් කියලාත් හිතෙන වෙලාවල් තියෙනවනේ. දැන් බලන්න මේ ඇහෙන හඬ ගැන මොනව හරි හිතන්න පුළුවන්ද? මේ ඇහෙන ක්ෂණය තුල අපි අනුමාන දැනුවත් මේක ගන්නෙ. ඇත්තම සිත කියන එක මීට වඩා වේගවත් හිතන්න පුළුවන්. මොකද අපිට දැනෙන්නේ නැහැ. කමක් නැහැ. අපිට ඕනත් එතනමයි. අපි හිතන්න දැන් මේ ඇහෙනවා කියන සනේ තුල මිහිරි බවට හෝ අමිහිරි බවට යමක් හිතන්න ඉඩක් නැහැ. ඒක ඇතිකලිය අරගොල්ලෝ ඒක ඉදා සද්දෙට වඩා ටිකක් හඳ වැඩි අඩුයි හොඳයි අමිහිරි මොනවා හරි හෝ හිතන බවක් තියෙනවනේ ශබ්දයේ පිළිබඳව. ඒ හිතනවා කියන කාරණාව මේ ඇහෙනවා කියන අවස්ථාවේදී කරන්න පුළුවන්ද? එහෙනම් දැන් මේ ශබ්දය ගැන හිතනවා නම් හිතන්නේ කොහොමද? අනායතනේ. එතකොට කන ශබ්දයේ සෝත විඥාණයට මොකද වෙලා තියෙන්නේ? ඇසීම. එතකොට ශබ්දය ගැන හිතනකොට ශබ්දයක් තියෙනවද? ඇසීමක් තියෙනවද? එහෙනම් නැති දෙයක් ගැනනේ අපි මිහිරි බවට හෝ අමිහිරි බවට ලෝභ සහගත හෝ ද්වේෂ සහගත බවකට එන්නේ. දැන් ඇසීම මේ හේතු ඇති කල්ලි හටගෙන මේ හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධයි කියලා දැනගත්තොත් දන්නවනම් මරිච්ච ශබ්දය ගැන හොඳයි කියලා හෝ අමිහිරි කියලා හෝ හිතලා ලෝභ ද්වේෂ වෙන්න පුළුවන් දීතට. එහෙනම් අපිට මෙන්න මෙතන තියෙන ධර්මතාවයක් පාඩමක්. කනත් ශබ්දයක් සෝත විඥානයක් තෙතිකල්හි ඇසීමක් තියෙනවා. ඇසීම කනද නොවේ, ශබ්දය නද නොවේ, සෝත විඥානයද නොවේ. මේ හේතු ඇති තැන හට ගන්නවා. හැබැයි මේ හේතු නිරුද්ධ වෙනකොටම ඇසීමද නිරුද්ධයි. ඇසීමද නිරුද්ධයි. ඉතුරුවක් නැතුවම, ශේෂයක්වත් ඉතුරුවක් නැතුවම නැතුව ගියා. ඉපදිලා මිත් නිරුද්ධ වෙච්ච බව නොදන්නවා නම් අපි මොකද කරන්නේ? එතකොට තමයි ශබ්දය ගැන අපි හිතන්නේ. දැන් මෙහෙම හිතන්න ඕන, අපේ හිතයි සී කෙනෙක් නෑ, ඒ හිතවතේ කවුරු හරි එකවර අතුරුදන් වෙනවා. අපි දන්නේ නෑ මොනවා වුණාද කියලා. ඇත්තටම ඔහු මෙය ගියා. මිය ගියා මැරුණු බව අපි දන්නේ නැහැ. මැරුණා මැරුණු බව දන්නේ නැහැ. මැරුණත් මැරුණ බව දන්නේ නැත්නම් අපි මොකද කරන්නේ? හැම තැනම ඒ පුද්ගලයාව හොයනවා. පත්‍රයේ දානවා, රූපවාහිනියට කියනවා, ගුවන් විදුලියට දැනුම් දෙනවා, දන්න හිතවතුන්ට කියනවා නේ මෙහෙම කෙනෙක් නැති වුණා හොයලා දෙන්න. දැන් මේ හොයන්නේ ඇයි? මැරුණු බව දන්නේ. යම් කෙනෙකු අපි දන්නවා මැරුණා කියලා. ඔහු මැරුණා කියලා දන්නවනම් මැරිච්ච කෙනාව හොයනවාද? එහෙනම් අපි ශබ්දය ගැන යමක් හිතනවා නම් හිතන්නේ ශබ්දයේ ඇසීම මැරුණු බව දන්න නිසාද නොදන්න නිසාද? එහෙනම් යම් විටක මෙන්න මේ ධර්මතාවය ඉපදිලා නිරුද්ධ වෙනවා කියලා මේ ආයතන හයෙන් මෙන ධර්මතාවය ඉපද නිරුද්ධ වෙන බව දැනගත්තොත් මේක තමයි අමාසකේ. අපි හැමදාම මලගෙවල් වල කියන ගාථාවක් තියෙන මොකද්ද? සෝ අනිච්ඡාවත සංඛාර උපාද වේදම් උපජ්ජිත්ව නිරුජ්ජಂತಿ තේ සංඝෝප සංස්කාර. මොකද්ද මේ කියන්නේ? මේක තමයි මේ කියන්නේ. සීල සංස්කාරයෝ දැන් කනත් ශබ්දයක් සෝත විඥානයක් ඇසීමත් අනිත්‍යයි. උපාද වේදම් වෙනෝ ඉපදිලා වැය වෙලා උපජිත්තා නිරුද්ධාන්ති ඉපදිලා නිරුද්ධ වෙලා ඒක දන්නවනම් තේ සංූප සමුස. දැන් එහෙ පිළිබඳව ශබ්දේ පිළිබඳව දෙවෙන්න තැවෙන්න දෙයක් ආසාවෙන් සිහි කරන දෙයක් ඉතුරු වෙලා නැහැ. සාන්ත සුවේ විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. මොකද්ද? ඉපද නිරුද්ධ වුණා. ඉපද නිරුද්ධ වුණා. නිරෝධය පිළිබඳව නුවණ යෙදිලා තියෙනවා. නිරෝධය පිළිබඳව නුවණක් නැති අපි මෙරිච්ච දෙයක් අල්ලගෙන හිත කෙලසගෙන කිලුට කරගෙන තව තවත් කුසල අකුසල ධර්මයන්ට යොමු වෙනවා. ඉතින් මෙන්න මේ ටික තමයි අපි ඉගෙන ගන්න ඕන.